ශ්‍රීලංකා ප්‍රජාචාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාපකාරව මා විසින් 2024 ජූලි 26 වන දින සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන සංස්ථාගත කිරීම සහ 2024 අගෝස්තු 2 වන දින සිවිල් නඩු විධිදාන සංග්‍රහය සංශෝධන හා මාතර සමය සංවිධානයේ සංස්ථාගත කිරීමේ නිමිති පනත් කෙටුම් පත්වල සහතිකේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්මි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 211 විධිවිධානයන්ට කුමක් සඳහන් වුවද 2024 ජූලි 9 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තීරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්මි. ගරු HM ෆෞසි මැතිතුමා, ගරු මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ගරු වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ල මැතිණිය, ගරු වඩිවේල් සුරේෂ් මැතිතුමා, ගරු SC මුතුකුමාරණ මැතිතුමා, ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා, ගරු සුමිත් උඩුකුඹර මැතිතුමා, ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා, ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මැතිතුමා, ගරු මංජිලා දිසානායක මහත්මිය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 112 විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද 2024 ජූලි 9 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු නීතිඥ WDJ සෙනවිරත්න මැතිතුමා, ගරු මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා, ගරු මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ගරු වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ල මැතිණිය, ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා, ගරු කරුණාදාස කොඩිතුවක්ක මැතිතුමා, ගරු වෛද්‍ය උකුල් ගලප්පති මැතිතුමා, ගරු කෝකිලා ගුණවර්ධන මැතිණිය, ගරු කුලසිංහම් තිලීපන් මැතිතුමා, ගරු සුදත් මංජුල මැතිතුමා, ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මැතිතුමා, ගරු MW D සහන් ප්‍රදීප් පිතාන මැතිතුමා, ගරු මර්ජාන් ෆලීල් මැතිතුමා, ගරු ජගත් සමරවික්‍රම මැතිතුමා, ගරු වීරසේන ගමගේ මැතිතුමා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අසීම හේතුවෙන් නැති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 විධිවිධාන ප්‍රකාරව 2024 අගෝස්තු 2 වන දින තීරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තේ. පිපිලියකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමත්ත.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආර්ථික අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායිකන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 ජූනි 18 දින ඇති අංක 23.89 අදීර 0.8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පාලකන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 මැයි 9 වෙනි දින ඇති අංක 23.83/34 දරන අතිවිශේෂ ගැසපත්‍රයේ පාලකන ලද නියමයේ සහ 2023 සිට 2000 වර්ෂ සඳහා අදාළ කල්මනාකරන මධ්‍යස්ථානයේ ජාතික අපදා කල්මනාකරන සැලැස්ම මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන මැතිතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම, 2022 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2022 ವರ್ಷ ಸಂದಹಾ ಕಲ್ನಿ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಪುರಾವಿದ್ಯಾ ಪಾಶ್ಚಾತ್ಯಪಾಧ್ಯಾಯತನಿ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾ ಸಹ 2022 ವರ್ಷ ಸಂದಹಾ ಗಂಪಾ ವಿಕ್ರಮಾರಚ್ಚ ದೇಶವೈದ್ಯ ವಿದ್ಯಾಲಯ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾ ವಾಗಿನು ಮಮ ಇಂದ್ರಿಪಾತ್ ಕರಮಿ ವಾರ್ತಾ ಅಧ್ಯಾಪನ ಪಿಲಿಬಂದ ಆಂಶಿಕ ಅಧೀಕ್ಷಣ ಕಾರ್ಯಸ್ಪತಿ ಯಮಕೃತ್ಯ ಯೋಜನಾ ಕರಲು
ವನಜೀವಿ ವನ ಸಂಪತ್ ಸಂರಕ್ಷಣಾ ಮಾತ್ಮಿ
ಕಥಾನಾಯಕಿ 2022 ವರ್ಷ ಸಂದಹ ರಾಜ್ಯ ದೇವ ಸಂಸ್ಥೆಯ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾ ಸಹ 2023 ವರ್ಷ ಸಂದಹ ಜಾತಿಕ ಸತ್ಯೋದನ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ವಾರ್ಷಿಕ ಕಾರ್ಯ ಸಾಧನ ವಾರ್ತಾ ಮಮ್ಮ ಇದ್ರಿಪಾತ್ ಕರಮಿ ಮೇ ವಾರ್ತಾ ಪರಿಸರ ಸ್ವಾಭಾವಿಕ ಸಂಪತ್ತ ತಿರಸರ ಸಂವರ್ಧನೆ ಪಿಲಿಬಂಧವ ಆಂಶಿಕ ಅಧೀಕ್ಷಣ ಕಾರಕ ಸಭಾವಿತ ಯಮಗುಲ್ತಿಯ ಯೋಜನಾ ಕರಮಿ
ವಿದ್ಯುಲಿ ಬಲ ಅಮತ್ತು
ಯದಾ ಶಿಷ್ಯಕ್ಕೆ ಅಂಕ ವಿಷಯಕ್ಕೆ ದಾನ ಖಂಡಿತ ಸಂಪತ್ ಪಣತೆ ದಹನಮೇ ದಿಕ ವಕಾಂತಿಯ ಸಮಗ್ರ ಕಿವಿಯುತು 48 ವಕಾಂತಿಯ ಅಟತೆ ವಿದ್ಯುತ್ ಬಲ ಹಾ ಬಲಶಕ್ತಿ ಅಮಾತ್ಯವರ ವಿಷಯ ಸಾಧನ ಲದುವ ಯದಾ ಶಿಷ್ಯತ್ತರ ಜೂಲಿ 15 ದಿನೇತಿ ಅಂಕ 23 93 ಅಧೀತ 11 ದಾರ್ನ ಅತಿವಿಶೇಷ ಕ್ಯಾಸೆಟ್ ಪತ್ರ ಪಾಲಕರ್ಲಾದ ನಿಯೋಗ ಮಾಮ ಇದ್ರಿಪಾತ್ ಕರ್ಮಿ ಮೇಮ ನಿಯೋಗ ವಿದ್ಯುತ್ ಬಲ ಹಾ ಬಲಶಕ್ತಿ ಕಟುವಿತು ಪಿಲಿಬಂಧವ ಅಮಾತ್ಯಾಂಶಿ ಉಪದೇಶ ಕಾರಕ ಸಭಾವಿತ ಯಮಕಲಿಕೆ ಮಾಮ ಯೋಜನಾ ಕರ್ಮಿ
ಕಾರಕ ಸಭಾ ವಾರ್ತಾ ಪಿಲಿಗನ್ನೀಮ ವಿಪಕ್ಷ
ಎಂಗರು ಕಥಾನಾಯಕತುಮ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ವೇ ವಿವಿಧ ಅಮಾತ್ಯಾಂಶ ನಿಯೋಜನೆ ಕರಮಿನ್ ವಿವಿಧ ವಾರ್ತಾ ಇದಿರಿಪತ್ ಕರಣ ಈ ವಗೇಮ ವಿವಿಧ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಭಾ ನಿಯೋಜನೆ ಕರಮಿನ್ ವಾರ್ತಾ ಇದಿರಿಪತ್ ಕರಣ ಇವಾಗ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ತೋಟ ಅವಿಲ್ಲ ಅಪಿ ಪ್ರಶ್ನೆ ಕಹನ ಕೊಟ ಇವಟ ವಿಧಿಮತ್ ಉತ್ತರ ದಿನ ಅಪ್ಪ ಪ್ರಶ್ನೆ ತೀನೋ ಗರು ಕಥಾನಾಯಕತುಮ ಮೇ ದಿನ ಉತ್ತರ ಮೇಕ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರೀಮಕ್ ನೆಹ ಮಂಗುತುಮಾಟ ಉದಾಹರಣೆ ಅಕ್ಕಿಯನ್ನ ಮಮದಂಗ್ ಅವಸ್ಥಾ ಗಣನಾಕದಿ ಪುನಃ ಪುನಾಮ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಭಾವೇ ಪ್ರಕಾಶಕರ ಮೇರಟೆ ವೆಡಿಹಿಟಿ ಪ್ರಜಾವಟ ವಿಶ್ರಾಮಿಕ ಪ್ರಜಾವಟ ವಿಶೇಷಿತವೂ ಪೊಲಿ ಅನುಪಾತ ಕ್ಲಬಾದುನ್ನ ಸಿಯಟ ಪಹಲವಕ ಏನೇ ಅದ ಮಗೆ ಮತಕ ಹಿಡಿಯಟ ಸಿಯಟ ಪಹಲವಕ ಸೀಮಾ ಸಹಿತ ಏ ಗಿನ್ನುವೆ ವಟನಾ ಕಮಟ ಸಿಯಟ ಪಹಲವಕ ಏ ಪೊಲಿ ಅನುಪಾತ ಕ್ಲಬಾದುನ್ನ ಮೊಕದ ವಿಶ್ರಾಮಿಕ ಪ್ರಜಾವ ವೆಡಿಹಿಟಿ ಪ್ರಜಾವ ಮೇ ರಕೇ ಲಕ್ಷ ಗಣನ ಜೀವತ್ತಿನ್ನೇ ಪೊಲಿಯೇ ಅದರ ಹೆಮದಾಮ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ವೇ ಉತ್ತರ ದೇನ ನೆನೆ ನನ್ ತೀನ ಹತೈ ದಸಮ ಪಹ ಪಿ ಸಿಯಟ ಪಹಲವ ಕರನೋಯ್ ಕೇಳ ನಮ್ಮ ತೇಕಟ ವಿಸದಮಕ್ ನೆ ಈಗ ಕ್ರಿಯಾತ್ಮಕ ವೆನ್ನೆ ನೆ ಇದು ಮಮ ಅಹನ್ನ ಕಮತಿ ಮೇ ರಟೇ ವೆಡಿಹಿಟಿ ಪ್ರಜಾವಟ ವಿಶ್ರಾಮಿಕ ಪ್ರಜಾವಟ ಅರಟ ಸಿಯಟ ಪಹಲವೇ ಇತಿರಿ ಕಿರೀಮೇ ಪೊಲಿಯ ಪುನಃ ಪುನಾಮ ಉತ್ತರ ದೀಲ ತೀನೋ ಪ್ರಶ್ನ ಕರಲ ತೀನೋ ಇವಟ ಉತ್ತರ ದೀಲ ತೀನೋ ಸಿಯಟ ಪಹಲವ ದಿನೋಯ್ ಕೇಳ ಅದೇ ಮೇಕೆತುಲೆ ಕಿವ್ವಟ ಈಗ ಕ್ರಿಯಾತ್ಮಕ ವೆನ್ನೆ ನೆ ಮಂಗೋತುಮಾಗಿ ಇಲ್ಲಿಮಕ್ ಕರ್ನ ಇವಾಗೆ ಪ್ರಶ್ನೆಯಕದಿ ಪೆಹದಿಲಿ ಅಮತಿವರೇ ವಗಕೀಮೆ ಪ್ರಕಾಶನಿ ಕುತ್ಕರ್ನ ಕೊಟ್ಟ ಇವಟ ಇವ ಕ್ರಿಯಾತ್ಮಕ ವೆನ್ನಟ್ಟು ಮಂಗೋತುಮಾಗಿ ಅವಸರ ಆಯ್ತು ತವ ಪುಡಿ ಕಾರಣ ಕೇಳ ಮೇ ಸಭಾ ಗರ್ಭೇ ತುಲ ಮಂ ಪುನಃ ಪುನಾಮ ಪ್ರಶ್ನ ಕರ ಗ್ರಾಮ ನಿಲಧಾರಿ ಸೇವೆ ಸಿಟಿನ ಏ ಗ್ರಾಮ ನಿಲಧಾರಿ ತುಮಾನ್ಲಾ ಸಹ ತುಮಿಯನ್ಲಾ ಈಗಲೂ ಇಲ್ಲಿ ಮಕ್ಕಳ ತೀನೋ ಸೇವಾ ವ್ಯವಸ್ಥಾವ ಸೇವಾ ವ್ಯವಸ್ಥಾವ ವಗೇಮ ವೆಟುಕ್ರಮ ವೇದೇ ವೆಟುಪ್ವಾರ್ಧಕ ವೆಡಸಟಹನ ಧೀಮನ ಲಬಾದೀಮೆ ವೆಡಸಟಹನ ಮೇಕ ಅಪಿ ಪುನಃ ಪುನಃ ಇದಿರಿಪತ್ ಕ್ರಹಮೇ ಅದಾಲ ಅಮತಿ ತುಮ ಇಲ್ಲ ತಿನ್ನೋ ಹರಿ ಕಿಸಿ ಪ್ರಶ್ನೆ ಅನ್ನ ಸೇವಾ ವ್ಯವಸ್ಥಾವ ದಂಗ ಅಪಿ ಯವಲ ತಿಯನ್ನಿ ಕೇಳ ಒಬ್ಬ ತುಮ ದನ್ನೋದು ಮೇ ಅಯ ಅಮತಿವರಯಾಟ ಓಣ ಲೇಖಂಬರಯಾಟ ಓಣ ನಿಲಧಾರಿಂಟ ಓಣ ಸೇವಾ ವ್ಯವಸ್ಥಾವ ಯವಲ ತಿಯನ್ನಿ ಗ್ರಾಮ ನಿಲಧಾರಿ ತುಮಲ್ಲ ಮಿತನವಿಲ್ಲ ತಿನ್ನೋ ಕುಮಹರಿ ಕೇಳ ಹೆಬೈ ಗ್ರಾಮ ನಿಲಧಾರಿ ತುಮಲ್ಲಾಗಿ ತಿನ್ನೋ ವೃತ್ತಿಯ ಸಮಿತಿ ಗಣನಾವಕ್ ಈಗಲೂ ತೆಕ್ಕ ಸಾಕಚ್ಚಾ ಕಲ್ಲ ಏಕನೂನು ಸೇವಾ ವ್ಯವಸ್ಥಾವತ್ ದೀಮನ ಲಬಾ ದೀಮವತ್ ಮೇವೇ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರನ್ನೇ ಕೊಟಿಂಬ ಕಿವ್ವೋತ್ ಮೇ ಮೆತಿವರಣೆ ವೆನುವೆನ್ ಏ ಐ ಲೀಮಕ್ಕಲ್ಲ ತಿನ್ನೋ ಅರ ರುಪಿಯಲ್ ದಹತುನೇ ಸಿಟ ರುಪಿಯಲ್ ತಿಹ ದಕ್ವಾ ವೆಡಿ ಕರಂಡೇ ಕಿಲ ಅರ ಮೆತಿವರ್ಣ ವೆಡ ಕಟಿತು ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರೀಮೇ ವೆಡ ಸಟಹನ್ ಏಕಟ ಮೆತಿವರ್ಣ ಕೊಮಿಸಮತ್ ಏಕಂಗ ವೇಲಾ ತಿನ್ನೋ ಇತನ ಏಕಂಗ ವೇಲಾ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರನ್ನೇ ನೀ ಮಂಗ ಅಹನ್ನ ಕೆಮತಿ ದನ್ ಮೇ ಸಭಾವೇ ಅವಿಲ್ಲ ಮೇ ವಗಕೀಮೇ ವಾರ್ತಾ ಇದಿರಿ ಪತ್ರನ ಉತ್ತರ ದೇನೋ ಅವೇ ಕ್ರಿಯಾತ್ಮಕ ವೆನ್ನೆ ಅಪಿ ಟೇಕಟ ವಿಸ್ಮತ್ ಲಬಾದಿನ ಗರು ಕಥಾನಾಯಕತು ಗರು ಕಥಾನಾಯಕತುಮನಿ ಮೀಟ ಸತಿ ದೇಹಕಟ ಪೆರ ಅಮಾತ್ಯ ಮನ್ಲಿ ವಿಷಯ ಅನುಮತ ಕಲ ವಿಶ್ರಾಮಿಕ ಇನ್ 700,000 ಸಂದಹ ಏಗೆ ವೆಟು ಪಿಶಮತ ಪಿಲಿಬಂದವ ಪರೀಕ್ಷಾ ಕಲ್ಲ ವಾರ್ತಾ ಕಿರೀಮಿಟ ಕಮಿಟುವ ಪಕ್ಕಲತಿ ಈ ಕಮಿಟಿ ವಾರ್ತಾವ ಮೀಲಂಗ ಅಯವೆಕಟ ಪೆರತಮೈ ದ್ರಿಪತ್ ಕಿರೀಮಟ ಯೋಜನಾ ಕಲ್ಲ ತೀನ್ ಇಟ ಪೆರಾತುವ ಮೇ ವಿಶ್ರಾಮಿಕ ಇನ್ 700,000 රුපියල් 3000ක් බැංකින් මාසික දීමනාවක් සැප්තැම්බර් මාසෙ සිටීමට ගෙවීමට කටයුතු කළා. භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතුළු ඒක ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ප්‍රකාශ කරන මන්ත්‍රීගන්ධ ඇමතුමා ප්‍රකාශයට පත් කළා. ඊළඟට ආපහු ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. එතනිනුත් ඒකෙන් ආවරණය නොවන තව පිරිසකට විෂමතාවය ඉවත් කරන තෙක් රුපියල් 2500 බැගින් දීමනාවක් ගෙවන්න අද උදේ 10 මාර්ට තිබෙන මාධ්‍ය හමුවේදී ඇමතුමා විසින් ඒක ප්‍රකාශයට පත් කරයි. ඊට අමතරව විශේෂයෙන්ම 2022 අප්‍රේල් මාසේ මතුවෙච්ච තත්ත්වයත් එක්ක වොලියු අනුපාතිකේ රුපියල් 128 30 දක්වා වැඩි වුණා. ඊට සමගාමීව බොහෝ දෙනා ස්ථාවර තැන්පත් වලට ගියා වැඩි පොලියක් ගන්න. ඒ වගේම විශ්‍රාමිකයින්ට 115ක පොලියක් ගෙවුවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. දැන් ඒක ඊට පස්සේ ක්‍රමානුකූලව බැංකු පොලිය අනුපාතය අඩු වෙමින් යනකොට 9න් පල්ලෙහාටත් යනකොට එවැනි අඩුවීමක් ඒ තැන්පත් වලටත් අඩු වුණා. ඒ නිසා ඊයේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තා දැනට 2.5කින් භාණ්ඩාගාරයේ පිරිවැය දරලා ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙන 115ට ක්‍රමානුකූලව ගෙන එන්නේ ඒකේ පළවෙනි අදියර 2.5කින් පොලිය වැඩි කරන්න ඒක ඊයේ තීන්දුව ගත්තා. ඒක කැබිනට් ප්‍රකාශක විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ග්‍රාම සේවක නිලධාරීන්ගේ ප්‍රශ්නේ මට මතකයි මමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට කෙටි කාලයක් ඉන්න වෙලාවේ ප්‍රශ්නේ ආවා. ව්‍යවස්ථාවක් හදලා තිබ්බා. හැබැයි ඊට පස්සේ මම කෙටි කාලයක් එතන හිටියේ. නමුත් එතන ග්‍රාම නිලධාරීන්ගේ පැහැදිලි විධිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේක අවුරුදු ගණනක් තිස්සේ ඉල්ලීමක්. විවිධ ආණ්ඩු විවිධ ඇමතිවරු මේකට ප්‍රයත්යන් දැරුවා. කෙසේ වෙතත් ගරු අග්‍රාමාත්‍යතුමා හෝ එහෙම නැත්නම් විශේෂ රාජ්‍ය අමාත්‍යතුමා ලව්වා මම හෙට හෝ අනිද දිනේදී පිළිබඳව ගන්නා පියවර දැන් දෙන්න කැමතියි.
ගරු සුසිල් ඇමතිතුමා, විශ්‍රාමික ප්‍රජාවගේ ඇත්ත වශයෙන්ම 2020ට ඒ විශ්‍රාම වැටුප ගැලපීමේ යෝජනාව තිබෙනවා. ඒ ගැලපීමේ යෝජනාව අදටත් ක්‍රියාත්මක කරලා නැහැ. විශ්‍රාම වැටුප ගැලපීම. ඒ වගේම ඔබතුමන්ලා දන්නවා 2019 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරපු හැටියෙම කරපු දේ තමයි 2016 සිට 2020 දක්වා ඒ ගැලපුම 120,000ක් වෙනුවෙන් විශ්‍රාමිකින් වෙනුවෙන් ඒක කප්පාදු කරා. ආපු හැටි එකත් පළවෙනි තියෙන්නේ. ඒක අද නිවැරදි කරලත් නැහැ. අද විශ්‍රාමිකින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම ඇමතිතුමා පටලව ගන්න එපා. මේ ගැළපීමේ ප්‍රශ්නය ඒ වගේම අර 2016 ඉඳලා 2020 දක්වා 120,000කගේ කප්පාදුව ඊට අමතරව මේ ස්වභාවය කිව්වා 115 පොලි අනුපාතය ලබා දෙනවයි කියලා. 115 කියන්නේ දැන් තියෙන පොලියෙන් 2.5ක් වැඩි කිරීම නෙවෙයි නුතුමාම දන්නවනේ පොලි අනුපාතය. ඉතින් පැහැදිලිව මම මේ කියන්නේ මෙන්න මේ කාරණාව. ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රයේ දීමනා ගැනත් ඒ වගේම ව්‍යවස්ථාව ගැනත් මම විශාල ප්‍රමාණයක් ප්‍රශ්න කරලා තිබෙනවා. හැබැයි ඔක්කොම හරි කියලා එකඟ වුණු දෙය නෙවෙයි ක්‍රියාත්මක කරන්නේ. මම ඉල්ලීමක් කරනවා. අපි දන්නවා මේ ටිකවත් කරන්නේ අපි මේ ප්‍රශ්න කරලා කෙරෙන බලපෑම මතයි. මේ විශ්‍රාමිකන්ට වැඩිහිටියන්ට මොනවා හරි කරන්නට අඩුම ගන්න මේ ඡන්දේ අත ළඟ තියාගෙන හරි මේ දේ කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න. හැබැයි කියපු දේ කරන්න. ඒකයි මම යෝජනා කරන්නේ. මෙතන ඇවිල්ලා අපි ඉල්ලීමක් කරාම හා හරි කියලා ඒකෙන් මේ අඩු ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ යුතුකම පාර්ලිමේන්තුවේ කියපු දේ කරන්න. ඒකයි මම යෝජනා කරන්නේ. ඔබතුමන්ලා කිව්වා 115 පොලිය ලබා දෙනවයි කියලා වැඩිහිටියන්ගේ ඒ අර 115ක සීමාව තුළ ඒ ගිණුම් වලට ලබා දෙනවයි කියලා ඒක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඔබතුමන්ලා කිව්වා 2020ට ගැලපුමක් ක්‍රියාත්මක කරනවයි කියලා ඒ ගැලපුම ක්‍රියාත්මක කරන්න. එතකොට ඔබතුමන්ලා බලයට ආපු හැටියෙම 120,000ක් විශ්‍රාමිකින්ගේ 2016 2020 අර පඩි වැඩි කරපු එකේ ගැලපුම ආපු හැටියේ කරේ කපලා දාන එක ඒක ක්‍රියාත්මක කරන්න. මම මේ කියන්නේ මේ සභාවේ ඔබතුමන්ලා කියන දේ කරන්නයි කියන එක මම කියන්නේ. කියන දේට ඇඩිය මේ දශම ගානයක් විතර වටිනාකමක් තියෙන දේවල් කරන එක නෙමෙයි. කියපු දේ කරන්න.
නායකතුමනි, ඕනෑම වාණිජ බැංකුවක් ඕ බැංකු ශාඛාවක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ලංකා බැංකුවේයි මහජන බැංකුවේ තියෙනවා ශාඛා 1300ක් අපේ රටේ. එතකොට බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීමේදී මාසිකව අර්ධවාර්ෂිකව සහ වාර්ෂිකව සකස් කිරීමේදී සකස් කරන්න වූ ක්‍රමයේ තියෙනවා. එතෙන්දී ඕනෙම ඩිපොසිට් එකකට අපි තනි එකක් ගත්තොත් ඒකේ ප්‍රොවිෂන් එකක් තියෙනවා. වෙන් කිරීමක් ගන්න. ඒ වෙන් කිරීම තුල තමයි බැංකුවට පුළුවන් වෙන්නේ ඒ තින පොලිය ගෙවන්නේ. හැබැයි ඒ අතරතුර මහ බැංකුව විසින් මුල්ලේ කළමනාකරණ යටතේ ගන්න තීන්දුවත් එක්ක බැංකු පොලිය අනුපාතයේ මහ බැංකුවේ තීන්දුව කරන මුල්ලි මණ්ඩලය වරින් වර. එතකොට තමයි එහෙම කළා තමයි 128 දක්වා ගිය බැංකු පොලිය ප්‍රමාණිකුලව අද 110න් පල්ලෙහා තනි ඉලක්කමට ඇවිල්ලා තියෙන්නේ. දැන් එක පැත්තකින් කර්මාන්තකරුවන් ව්‍යවසායකින් දහස් ගණනක් ලක්ෂ ගණනක් පීඩාවට පත් වෙලා හිටිය පහුගිය අවුරුදු දෙකේදී. දැන් මේක ක්‍රමානුකූලව පල්ලෙහාට එනකොට අනිත් පැත්තෙන් ඩිපොසිට්ස් වලට ගෙවන ගාන බැංකුව ගෙවන්න ඕනේ. ඒ ග්‍රීඩ් පීරියඩ් එකට. ඒතර ඒක ඉවර වෙනකොට තමයි ආපහු ඊළඟ ටිකට එන්නේ. මේක ඒක චක්‍රයක් වගේ යන්නේ. මමත් බැංකුවක හිටමු නිසා අවුරුදු 8ක් බැංකුවක ප්‍රායකව කටයුතු කළ නිසා. ඈ ප්‍රධාන ශාඛාවක අවසාන ගිණුම් මම හදපු නිසා. අක්වර්ල ගිණුම් ටික මම ආරම්භ කරපු නිසා 83 දී ෆොරින් කරන්සි බැංකිය යුනිට් ඔෆ්ෂෝ බැංකිය. එතකොට බ්‍රාන්ච් අකවුන්ට්ස් ටික එකට අරගෙන ෆයිනල් අකවුන්ට් එක හදුවම ඒ නිසා මම දන්නවා ප්‍රායකව ඒ ක්‍රමේ වෙනසක් නැහැ. වෙනස වෙලා තින්නේ කම්පියුටරයිස් වෙච්ච එක විතරයි. දැන් ඊට පහසුයි. පහම පහසුවෙන් තප්පර ගණන්ෙන් පුළුවන් මේ තොරතුරු ගන්න. ඉතින් මෙතෙන්දී ඒ බැංකුවල කරන ක්‍රමවේදයක් තියෙනවා. මහ බැංකුව විසින් පොලි අනුපාතය අඩු කරාම ඒ පොලි අනුපාතිකය ලෙන්ඩින් රේට් එක 10%න් අඩු වෙනකොට ඩිපොසිට්ස් වලට ගේපු රේට් එක එකපාර වෙනස් කරන්න බෑ. ඒක ඒ නිසා තමයි ආණ්ඩුවක් හැටියට. දැන් උදාහරණයක් වශයෙන් මේ පොලිය දරන්න ඕනේ භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරේ තමයි මේ අඩුවෙච්ච පොලිය ජයශ්‍රීපුර සෙන්ටර් දෙන්න ඕනේ. ඒ භාණ්ඩාගාරේ මුදල දෙන්නේ මේ රටේ සමස්ත ජනතාව එකතු කරන මුදලින් ආදායමේ. එතකොට මෙන්න මේ තත්ත්වය නිසා තමයි ක්‍රමානුකූලව රට දැන් ක්‍රමානුකූලව බැංකු පොලිය අනුපාතය එහෙන් අඩු වෙනකොට අර 15 වෙතිච්ච ප්‍රමාණයත් අඩු වෙගෙන ගියා. ඒක කුෂන් කරන්න තමයි දැන් ආරම්භ කරලා තින්නේ ප්‍රමාණිකුලෝ පියවරෙන් පියවර ඉස්සරහට ගේන්නේ. ඒක ඉදිරි කාල සීමාව තුළ ආර්ථිකයේ පුනරුදයක් සමග ඕනෑම ආණ්ඩුවකට පුළුවන් ඒක ඊළඟ අධිරයන් තුළ එතෙන්ට ගෙනෙන්න.
බොහොම ස්තුතියි. කාර්ක සභා වාර්තා පිළිගැනීම, ජාතික ආර්ථික හා භෞතික පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව මහින්දානන්ද අල්ගමගේ මෙතුමා.
ගරු කථානායකතුමනි, චාර්තික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික කාර්ක සභාවේ කාරක සභාව විසින් ජාතික ආර්ථික සයිබල ගැනීම සඳහා ආර්ථිකයේ ප්‍රධානාංශ ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාජන පෙත්සම් පිළිගැනීම මහින්දානන්ද අලුගමගේ මෙතුමා.
ගරුක තනායකතුමනි, පෙරදිනේ 5 ඉරිගම අංක 452 ඒදරණ ස්ථානයේ පදිංචි බීකේ ජයතිස්ස මහතාගෙන් ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
ජේසී අලවතුල මෙතුමා.
ගරුක තනායකතුමනි, දොඩංගස්සන්ද මේ පිටියේ ගෝණගහවත්ත යන ලිපිණියේ පදිංචි RM අනුලාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
හර්ෂණ රාජකරුණා මෙතුමා.
කරු කථානායකතුමනි, වත්තල හුණුපිටිය නන්දන මාවත අංක 382 තුන දරණ ස්ථානයේ පදිංචි HG ඉන්දික ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
රෝහිණී කුමාරී විජයරත්න මෙතිණිය.
ගරු කථානායකතුමනි, මාතලේ කළුදෑවල පාරාවත්ත පාර අංක 1 දරණ ස්ථානයේ පදිංචි MMK ප්‍රියලාල් අමරදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාතලේ තැන්න නදීවාස යන ලිපිනෙහි පදිංචි RKADLW රණවීර මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ මාතලේ මුවන්දෙනිය පල්ලෙආය අංක 155 ඇලිරක් 1 දරණ ස්ථානයේ පදිංචි UJC ඒකනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
රෝහණ බණ්ඩාර මෙතුමා. එබ්සෙන්ට් පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න KPS කුමාරසිරි මෙතුමා මහජන ආරක්ෂක මෙතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
මහජන ආරක්ෂකතුමා පිළිතුරු දෙනවද?
ගරු කථානායකතුමනි, ඒ සඳහා මාස 3ක් ඉල්ලා සිටිනවා.
ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නේ මේ 3 වතාව. ඉතින් දෙවනි සැරේ ගරු කථානායකතුමනි. ඒ නිසා මම කාරුණික ඉල්ලීමකට මාස මේ මාස 3කට ඉතර පස්සේ තමයි මේ ප්‍රශ්නේ නැවත එන්නේ. ඒ නිසා කාරුණික ඉල්ලීමක් කරනවා ඇමතිවරුන් ලැබිලා මේවට උත්තර දෙන්න කියන්න. මොකද අපි මේ ජනතාවගේ ප්‍රශ්න අහන්නේ කරු කතානායකතුමා.
කොමිෂටි ඇමතිතුමා ඒ බව දන්වන්න. ප්‍රියංකර ජයගත් ප්‍රියංකර ඇමතිතුමා
මම අහනවා කරු කතානායකතුමනි.
කර්මාන්ත ඇමතිතුමා
කරු කතානායකතුමනි ප්‍රශ්න අංක A1 කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්තපුර සංඛ්‍යාව පුත්තලම දිස්ත්‍රික්ක කර්ම 3යි කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කාර්මික ජනපද සංඛ්‍යාව 1යි A2 පුත්තලම කර්මාන්තපුරේ පුත්තලම කර්මාන්ත සංඛ්‍යාව 9යි ඍජු රැකියා අවස්ථා 179යි වක්‍ර රැකියා 500යි අංක 2 නුරාණි කර්මාන්ත සංඛ්‍යාව 5යි ඍජු රැකියා අවස්ථා 503යි වක්‍ර රැකියා අවස්ථා 300යි අංක 3 දන්කොටුව කර්මාන්ත සංඛ්‍යාව 29යි ඍජු රැකියා අවස්ථා 1843යි වක්‍ර රැකියා 1500යි අංක 4 ලුණුවිල කාර්මික ජනපදය කර්මාන්ත සංඛ්‍යාව 12යි ඍජු රැකියා අවස්ථා 203යි වක්‍ර රැකියා අවස්ථා 500යි A3 ඉහත සඳහන් කාර්මික ජනපදවල යටිතල පහසුකම් සහ වෙනත් පහසුකම් සංවර්ධන සහ ක්‍රියාකරනු ලබන අතර ඒ සඳහා මාර්ග ජලය විදුලිය හා පරිපාලන ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2024 වර්ෂයේ මේ පහත සඳහන් වියදම් දරනු ඇත. එක පුත්තලම රුපියල් මිලියන 143යි නුරාණි රුපියල් මිලියන 124යි අංක 3 දන්කොටුව රුපියල් මිලියන 13යි අංක 4 ලුණුවිල රුපියල් මිලියන 4.9යි ඉහත මුදල් මාර්ග සංවර්ධනය ට්‍රාන්ස්ෆෝමර් සතුළු විදුලි බල ලබා දීම සහ ජල සම්පාදනය ඇතුළු කරුණු වෙනුවෙන් යොදවනු ඇත.
මම පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතන මගින් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන මෙම ආයතන තුළින් විශාල වැඩකටයුත්තක් අපේ දිස්ත්‍රික්කයට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි ගරු අමාත්‍යතුමාගෙන් අහන්න කැමති විශේෂයෙන්ම පහුගිය කාලය ඇතුළත මේ කර්මාන්තකරුවෝ ඉතා විශාල දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයත් කර්මාන්ත අමාත්‍යාංශයත් මැදිහත් වෙලා අපි දැකලා තියෙනවා විවිධ පැකේජ විවිධ ක්‍රමවේද මේ කර්මාන්තකරුවන්ට හඳුන්වලා දෙනවා. නමුත් පසුගිය දවස්වලත් අපි ওই ප්‍රදේශයේ නූරාණියකේ කර්මාන්ත මාවතගම දන්කොටුව කර්මාන්තපුරයේ ව්‍යාපාර කරන පිරිස් මුණ ගැහුණා. ප්‍රායෝගිකව මේ සහන ඔවුන්ට ලබා ගැනීමේ යම් දුෂ්කරතාවයක් තියෙනවා. ඒක නිසා මම ගරු අමාත්‍යතුමාගෙන් අහන්න කැමති රජයේ විසින් තීන්දුව කරලා තියෙන මේ කර්මාන්ත නගා සිටුවන්න නිර්දේශ කරලා තියෙන පියවරයන් ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක ගැන යම් අවබෝධයක් ලබා ගන්න වැඩපිළිවෙලක් ඔබතුමා හඳුන්වලා දීලා තියෙනවාද? හඳුන්වලා දීලා තියෙනවා නම් ඒකේ தত্ত্বය ප්‍රගතිය කෙසේද කියන එක.
අපි පසුගිය කොරෝනා අවධියෙන් පසු ඇතිවෙච්ච ආර්ථික අර්බුදය හැමෝම ශ්‍රී ලංකේ කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකින් අපහසුතාවට පත් වෙච්ච බව අපි පිළිගන්නවා. ඉන් පසුව රජය මගින් විවිධ සහන් රැසක් ලබා දීලා තිබෙනවා. ඒක මූල්‍ය පැත්තෙනුත්, ඉඩම් ලබා දීම පැත්තෙනුත්, අනිත් පැත්තෙන් තාක්ෂණ දැනුම ලබා දීම ඇතුළු කරුණු කාරණා රැසක් කරා ක්‍රියාත්මක වෙනවා. වර්තමාන 2024 වසරේදී විශේෂයෙන්ම මූල්‍යණය වෙනුවෙන් පහසුකම් රැසක් සපයලා තිබෙනවා. ඒ හරහා කර්මාන්ත අමාත්‍යාංශය මගිනුත් ශ්‍රී ලංකාවේ සියලුම වාණිජ සහ පෞද්ගලික බැංකු හරහාත් සහන පොලි ණය ක්‍රම කීපයක් හඳුන්වලා දීලා තිබෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය හරහා ස්මයිල් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කාර්මික සංවර්ධන මණ්ඩලය හරහාත් ඔවුන්ගේ නිර්දේශ මත ශ්‍රී ලංකා ප්‍රධාන බැංකු සියල්ලෙන්ම සහන පොලි ණය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මෑතදී අපි නොන් පර්ෆෝමින් ලෝන්ස් අර ක්‍රිබ් එකේ ඉන්න අයටත් සහන ණය ලබා දීමේ ක්‍රමයක් අපි සකස් කරලා තිබෙනවා. කර්මාන්ත පවත්වාගෙන යනවා නම් ඒවා ලබා දෙන්න කටයුතු කරනවා.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි කර්මාන්ත වැඩසටහන් වලින් විශාල සහයෝගයක් ජනතාවට ලැබෙනවා වගේම තමයි අපි පාරම්පරිකව ඒ ප්‍රදේශවල ජීවත් වෙන අය විදිහට කාලයක් තිස්සේ මේ කර්මාන්තපුර ආශ්‍රිතවම පැන නැගුණු අතුරු ගැටලු ටිකකුත් තියෙනවා. උදාහරණ ගත්තොත් මාවතගම කර්මාන්තපුරයේ ආශ්‍රිතව කෘෂි වැඩසටහන් වලට ඒ ආසන්නයේ විල් යායක් තියෙනවා, විශාල කුඹුරු යායක් තියෙනවා, දැවැන්ත ගොවි සංවිධානයක් තියෙනවා. එතකොට එතෙන්ට යම් අපද්‍රව්‍ය පිටවීමක් ආශ්‍රිත ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒක මම හිතන්නේ කර්මාන්ත අමාත්‍යාංශයටත් වාර්තා වෙලා තියෙනවා. එතකොට නූරාණියක ගත්තට පස්සේ එතන ඉතා ජනාකීර්ණ ස්ථානයක්, ප්‍රධාන පාරට මායිම් ස්ථානයක තමයි මේක පිහිටවලා තියෙන්නේ. නිවෙස් ආසන්නේ ඔවුන්ගෙනුත් කර්මාන්ත අමාත්‍යාංශයට මේවා නවත්තන්න කියන එක නෙමේ, යම් යම් ගත යුතු පියවරයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා මම ගරු අමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි, අපි කර්මාන්ත වැඩි දියුණු කරනවා වගේම කර්මාන්තකරුවා රකින්නවා වගේම සාම්ප්‍රදායිකව ඒ ජීවත් වන ජනතාව අපේ වෙන්නපුව මැතිවරණ කොට්ටාෂයේ දන්කොටුව ප්‍රදේශයේ ඔවුන්ගේ ඒ කෘෂිකාර්මික කටයුතු සහ අනිකුත් කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න කළමනාකරණය කරගෙන යන්න ඒ තියෙන ගැටලු පිළිබඳ ඔබ අමාත්‍යාංශයේ යම් අවබෝධයක් ලබාගෙන තියෙනවද ඊට අවශ්‍ය කරන විසඳුම් යම් දෙයක් හඳුනාගෙන තියෙනවද කියන එක.
කරු කතානායකතුමනි මම ඔබතුමාට සඳහන් කළ පරිදි මේ වසරේදී මේ නුරාණි කර්මාන්ත ශාලා වාස්තු සංවර්ධන කටයුතුනේ රුපියල් මිලියන 124ක මුදලක් වෙන් කරලා තිබෙනවා. එහි මේ ජල සම්පාදන සහ කානුපත්ති ඇතුළු ඉදිකිරීම් වෙනුනොත් මුදල් වෙන් කරලා තියෙනවා. ඔබතුමා කියන විශේෂිත කරුණක් තියෙනවා නම් ඒ පිළිබඳ අපි අවධානය යොමු කරන්න මට දැනුම් දෙන්න අපි කර්මාන්ත මාත්‍යංශය සමග සාකච්ඡා කරලා නිලධාරීන් නෙවන්නම් ඔබතුමා ගැටළු විසඳුම් ලබා දෙන්න.
ඉම්රාන් මහරුෆ් මැතිතුමා
කතානායකතුමා අහනවා මම ප්‍රශ්නේ.
ඒක ගරු ස්තුතිවන්තුන් එතුමගේ උනන්දුව පිළිබඳව විශේෂ වැඩ කොටසක් කරා දකුණු පළාත ඇමතිවරයා හැටියටත් අපි ඒක ඕඩර් කරලා තියෙන්නේ ගරු ඒ ජකාඩ් මැෂින් එක මිලියන 35ක මුදලක් වැය වෙනවා. ඒකට පොඩි මූල්‍යයේ අඩුපාඩුවක් තිබුණා කාර්මික සංවර්ධන මණ්ඩලයට. ඒක අපි ඇනවුම් කරලා තිබෙන්නේ ඉදිරියේ ලැබේ. Thank you.
ඉම්රාන් මහරුෆ් මැතිතුමා ප්‍රශ්න
අහනවා ප්‍රශ්නේ.
වේලි කර්මාන්ත මැතිතුමා කෘෂිකර්ම මැතිතුමා සභානායකතුමා
ගරු කතානායකතුමනි මේ සඳහා කල්ලිල්ලා සිටිනවා ගරු කතානායකතුමනි. තුන
ඉශ්‍රා කොච්චර කාලයක්ද මන් තුනට?
තුන
මාසය.
මාස තුන.
ඉශාක් රහුමාන් මැතිතුමා
කතානායකතුමා මම අහනවා.
සෞඛ්‍ය මැතිතුමා පිළිතුරු දෙන්න.
ගරු කතානායකතුමනි ප්‍රශ්නාංක A1 රජයේ රෝහල් සංඛ්‍යාව 39කි. මීට අමතරව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට්ස් 21ක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල පවතී. A2 වෛද්‍යවරුන් 739කි. A3 ගිලන් රථ සංඛ්‍යාව 76කි. A4 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ග්‍රාමීය රෝහල්වල ගොඩනැගිලි පහසුකම් අවමීමේ අඩුපාඩු පවතී. A5 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාමීය රෝහල්වල පස්දාන් ප්‍රධාන අරමුදල් සහ යටතේ ගොඩනැගිලි සහ අලුත් වැඩ සිදු කිරීම සිදු කරනු ලැබේ. නව ඉදිකිරීම් PSHD ප්‍රොජෙක්ට් 1යි, ADB එකෙන් 6යි, PSSP ප්‍රොජෙක්ට් එකෙන් 22යි, UNICEF එකෙන් නැහැ. අලුත් වැඩියා කිරීම් PSGD ප්‍රොජෙක්ට් එකෙන් 6යි, ADB ප්‍රොජෙක්ට් එකෙන් 11යි, PSSP කියන ප්‍රොජෙක්ට් එකෙන් 29යි, UNICEF එකෙන් 3යි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අලුත් වැඩියා කිරීම් 6ක් සිදු වෙනවා. එක 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 11676කි. A2 ඔව් ඈ පැන නොනගි.
එමෙතුමා මගේ පළවෙනි ප්‍රශ්න දැනට ලංකාව තියෙන MHOH ඔෆිස් වල ගෙවිමි මව්වරුන්ට සායන සඳහා ගුලුගෝස් හා එව්විමියන් බාණ්ඩ ගුලුගෝස් හා ඔව් ඒ වගේම ඒ මව්වරුන්ගේ චෙකප් කරගන්න බොහොම අඩුපාඩු තියෙනවලු ඒ බාණ්ඩ ටික. ඒ සමස්ත ලංකාවම තියෙන ප්‍රශ්න එමෙතුමා මේ දවස්වල ඒකට
මේ සම්බන්ධයෙන් පැවති අඩුපාඩු ක්‍රමානුකූලව මගහැරමින් තිබෙනවා. ඔබතුමා විශේෂයෙන් සඳහන් කළ කරුණු පිළිබඳව අපි අවධානය යොමු කරන්නම්. මෙවන් රෝහල් දැනුම් දුනොත් අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නම්.
දෙවැනි ප්‍රශ්න එමෙතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටේර ආසනයේ ගම්බරිගස්ව කියන බෙහෙත් ශාලාව 1960 ආරම්භ කරුවේ. ඒක 1994 ග්‍රාමීය රෝහල වශයෙන් පත් කරලා තියෙනවා. ඒ පළාතේ ඒජේ ඩිවිෂන් 35කට වාගේ ජනතාව ඒකෙන් දැන් පරිබෝර කරනවා එමෙතුමා. නමුත් ඒක සියලුම අඩුපාඩු රහිත තියෙන්නේ. මේක අඩුපාඩු නැතුව සම්පූර්ණ කරලා දෙන්න කියලා තමයි ඔබගේ ඉල්ලීමක් කරන්නේ.
ඔබතුමාගේ ඉල්ලීම අපිට ලබලා දෙන්න. අපිට අගෝස්තු මාසෙන් පස්සේ ලෝක බැංකු ව්‍යාපෘති යටතේ මුදල් ලැබෙනවා. ඒ රෝහලේ අඩුපාඩු අපි සම්පූර්ණ කරලා දෙන්න.
රෝහිණී කුමාරි විජයරත්න මැතිණිය, වනජීවී ඇමතිතුමිය උත්තර දෙන්න.
මං අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයේ මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එම ව්‍යාපෘතිය අවට පිහිටා ඇති ගම් රසක වන අලි තර්ජනයට මුහුණ දී සිටින බව දන්නේද? ඔව්, මොරගහකන්ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වන අලි වාසස්ථාන ලෙස පැවිති අති විශාල බිම් ප්‍රදේශයක් මොරගහකන්ද ජලාශයට යටවීමත් නව සංවර්ධන කලාප සඳහා ස්වභාවික පරිසර පද්ධති එලිපෙහෙරි කර භූමි පරිභෝජන රටාව වෙනස් කිරීමත් හේතු කොටගෙන මාතලේ දිස්ත්‍රික්කයේ එම ප්‍රදේශවල වාසය කරන වනාලින්ට තම වාසස්ථාන අහිමිවීමක් සිදුවිය. ඊට අමතරව මොරගහකන්ද ජලාශය සහ නව සංවර්ධන කලාප නිසා එම ප්‍රදේශ වාසස්ථාන කොටගත් වනාලීන් වෙනත් ප්‍රදේශ කරා සංචරණය කිරීමට යොදාගත් ස්වභාවික මම්පෙත්වල පැවැත්මට බාධා ඇතිවීම හේතුවෙන් එම වන අලීන්ගේ සාමාන්‍ය සංචර රටාවන් බරපතල වෙනස්කම් වලට ලක් විය. එම තත්ත්වයන් පුරෝකථනය කර අදාළ පාරිසරික ඇගයීම් ක්‍රියාවලියේදී ගැටලු සහදහා ප්‍රතිකර්ම ලෙස නිර්දේශ කර තිබූ වන අලි මංකඩ වලින් ජනතාව ඉවත් කර ඒවා නිදහස් කිරීම වැනි ක්‍රියාකාරකම් ඉටු නොකිරීම මාතලේ දිස්ත්‍රික්කයේ වන අලි මිනිස් ගැටුමට තීව්‍ර වීමට හේතුකාරක විය. මේ ප්‍රදේශයේ වන අලින්ට වූ හානි, මිනිස් ජීවිත හානි, දේපල හානි සිදු සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාව ඇමුණුම 1-2 මගින් මම ඉදිරිපත් කරමි. ප්‍රශ්නය 2A, එම ගම්මානවල නම් කවරේද? ඇමුණුම 3 පරිදි වේ. වනාලි මිනිස් ගැටලු පවත්නා ගම්මාන ලෙස වනජීවී නිලධාරීන් එම ගම්මාන හඳුනාගෙන ඇත. A3, එම ගම්මානවල ජීවත්වන විට වනාලි තර්ජනයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව එක් ගම්මාන යනුව වෙන්වෙන් වශයෙන් කොපමණද? ඇමුණුම 4 පරිදි වේ. A4, එම වල අලි තර්ජනය විසඳීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නේද? පිළිතුර ඔව්. වන අලි තර්ජනය අවම කිරීම සඳහා රජගම්මන, ඇලහැර, ලග්ගල යන ප්‍රදේශ ආවරණය වන පරිදි කිලෝමීටර 121.85 දිගින් යුතු විදුලි වැට ඉදිකර ඇති අතර එම විදුලි වැට සිවිල් ආරක්ෂක බටහිරින් හා බහුකාර්ය සංවර්ධන සහායකින් යොදවා වන අලි ගම්මානවලට ඒම වැළැක්වීම සඳහා නදත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන යාම වන අලි හා මිනිස් ගැටුම් අවම කිරීම සඳහා රජ්ජම්මන ඇලහැර ලග්ගල යන ප්‍රදේශවල වනජීවී කාර්යාල පිහිටුවා ගම් වදින වන අලි පළවා හැරීමට කටයුතු කිරීම, ජනතාවට අලිවෙඩි ලබා දීම ප්‍රමාණය ඇමනුම 5 පරිදි වේ. පීඩාකාරී වන අලීන් අල්ලා ඉවත් කිරීම 2016 සිට 2024 දක්වා කාලය තුල වන අලි 10ක් අල්ලා ඉවත් කර ඇත. එම කාලය තුල මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල වන අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා සංවිධානාත්මක වන අලි පළවා හැරීම් 9ක්ද පැමිණිල් ලැබෙන ආකාරයට නිරන්තරවම වනාලි පළවා හැරීම්ද සිදු කර ඇත. වනාලි පළවා හැරීම් 6ක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ශේෂ්ත්‍රෙන් යෝජනා ලැබී ඇත. ජනතාව දැනුවත් කිරීම මාතලේ දිස්ත්‍රික්කය තුළ දැනුවත් කිරීමේ ප්‍රධාන වැඩසටහන් 5ක් සිදු කර ඇත. ඊට අමතරව වනජීවී නිලධාරීන් සහභාගි වන සාකච්ඡා රැස්වීම් සහ සම්මන්ත්‍රණවලදී අදාළ පරිදි ජනතාව දැනුවත් කිරීමටද කටයුතු කර ඇත. වනාලීන්ගේ ආහාර සුලභ කිරීම සඳහා වාසස්ථාන සුපෝෂණ කටයුතු වස්ගමුව ජාතික උද්‍යානය හා අංගම් මැඩිල්ල ජාතික උද්‍යානවල සිදුකර ඇති අතර ඉදිරියටත් සැලසුම් කළ ඇත. ප්‍රශ්නය ආ නොයසේ නම් ඒ මන්ද? පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ඇමතිතුමිය, ඔබතුමී අමනාප වෙන්න තු පොඩ්ඩක් කියන්න කර ගම්වල නම් ඇමුණුම් කිව්වට ඒ ඇමුණුම මගේ අතෙත් නැහැ. එම ගම්මානවල නම් මොනවාද කියන එක සහ මේ අර දෙකවෙනි සහ තුන්වෙනි එක
මම මේක මේ ඔබතුමී කියන්නේ වනාලි මිනිස් ගැටුම් තියෙන ගම්මාන
මොරගහ කන්ද ආශ්‍රිතව
වනාලි මේ මේක දඹගොල්ල කෝංගහවෙල හැලඹගහවත්ත මිල්ලගහ මුලතැන්න රාජාවෙල කූඹියංගහ ඇල හාඩුවල හාවඩුව ආදාවල ලිහිණිපිටිය ඕපල්ගම අඹන සේනාගම මොරගහ මඩ ගල්බොඩ මොරගොල්ල පිළිහුඩ් ගොල්ල පහල ගංගිමයාය බෝවතැන්න වත්ත නාලන්ද හපුගස්යාය බොබැල්ල මීගොල්ල කුඹල්ලොලුව කොසුගොල්ල හුණු ගැටේ මැටිහැක්ක මඩවල උල්පත පලුගස්ගම රජම්මන නාරංගමුව පුවක් පිටිය මොරගහ මඩ අංකන්ද හතමුණ ගාල ඉඹුලන් දණ්ඩ ඊරිය ගොල්ල කොට්ටගොඩ දුම්කොළවත්ත අලු විහාරය බදිරිවෙල කිරිගල් පොත්ත පලාපත්වෙල ගල්වඩු කුඹුර වල්ලිවෙල කවටයාමුණ මීගහවෙල කවුඩු පැලැල්ල උතුරු මාතලේ දිවිල්ල දන්ගන් ප්‍රදේශ පමුණුව උණවේරුව දිඹුල්ගමුව පල්ලෙපොළ නාරංගමුව ඇහැලිපොළ වල්මෝරුව අකුරම්බඩ කිරියොය මිල්ලවාන හැට හතරයි
නෑ මම ඒක තමයි කිව්වේ. මේකේ බරපතලකම තේරෙන්න තමයි මම මේක නන් ටික කියන්න කිව්වේ. දැන් මම පෙරේදා ලග්ගල ඉඳන් මොරගහකන්ද ජලාශය ඉස්මත්තෙන් එනකොටත් අලි 7 දෙනෙක් ඉන්නවා පාරේ ගරු කතානායකතුමනි. එතකොට අර මෙතුමියගේ තුන්වෙනි උත්තරේ කිව්වා මේ වෙනකොට aran තියෙන පියවරවල් ටික. ඒ පියවරවල් ගත්තනම් මේ පාරේ අලි ඉන්නේ කොහොමද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ගරු ඇමතුමියනි 67ක් ඕකෙන් අලු විහාරයේ පලාපත්වල කිරිගල්පොත්ත කෝට්ටේ ගොඩ ඔය ඔක්කොම මාතලේ ප්‍රධාන නගරයේ ඉඳන් කිලෝමීටර් 6ක් 7ක් ඇතුලේ. එතකොට මේකේ තියෙන බරපතලකම ඔබතුමී තේරුම් ගන්න. එතකොට ඔය කිව්ව නාවුල ප්‍රදේශයේ වසම් මං හිතන්නේ 20ක් විතර කියවුණා. වසම් තියෙන්නේ 42යි. අඹංගඟ කෝරළේ වසම් වලින් මං හිතන්නේ 6ක් 7ක්කට වැඩිය කියවුණා. අඹංගඟ කෝරළේ තියෙන්නේ වසම් 20යි. එතකොට ලග්ගල පල්ලේගම වසම් තියෙන්නේ 37යි. එතරිනුත් ලොකු ප්‍රමාණයක් කියවුණා. ඒ විතරක් නෙවෙයි මාතලේ නගර සීමාවට ආසන්නේත් වසම් මං හිතන්නේ 7-8ක් කියවුණා. දැන් මේකේ බරපතලකම අපි තේරුම් ගන්න ඕනේ. මේ එක්කෝ වනජීවි ඔබතුමීගේ අමාත්‍යාංශයට වෙන් කරන මුදල් වල අඩුවක් තියෙනවා. ඒ නිසා ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නැහැ මේවා කරන්න. මේ ගැටලු තමයි අපි විසඳ ගන්න වෙලා තියෙන ඉස්සරොම. මම ඔබතුමීට කියනවා මොරගහ කන්ද නිසා මොරගොල්ල ගල්බඩ ඒ ආශ්‍රිත රජාවෙල මේ වෙනකොට මහ දවාලේ 3 දෙනෙක් මරලා තියෙනවා. පාසල් යන ගුරුවරයෙක්ව අලි වනාලි ඇවිල්ලා ගහලා මරලා දැම්මා. මම කියන්නේ ගුරුවරයාද සාමාන්‍ය වෙන වෘත්තිකයාද කියන එක එහෙම නැත්නම් කුලීවරට යන මිනිහාද නෙවෙයි. මෙන්න මේ වගේ තර්ජනයක් තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවට කිව්වහම මේ අලියා අයින් කරන්න කියලා 120ක් යනවා එක හොයලා දෙන්න කියනවා මිනිසුන්.
එතකොට මිනිස්සු කොහෙන්ද මේවට සල්ලි හොයන්නේ? එතකොට අලිවැඩි ටික ඉල්ලුවාම කියනවා මින්නේරියට ගිහිල්ලා අරන් එන්න කියලා. මින්නේරියට ගිහින් අලිවැඩිල්ල අරන් එනකන් අලියා ඉන්නවද? එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා එමෙතුමිය, මේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නැහැ. ඒ නිසා දැන් ඔබතුමී දන්නවා කොටුවේ ගෙදර ප්‍රදේශයේ පදිංචි මේ වනජීවියකෙන් සේවය කරපු කෙනෙක්. ඒ වගේම ගුරු මැටිහක්ක ප්‍රදේශයේ පදිංචි වනජීවියකේ සේවය කරපු කෙනෙක් මරලා දැම්මා අලි. එතකොට මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා. මම මේ තර්ක කරන්න මේ රණ්ඩු වෙන්න නෙවෙයි, මේ අර්බුදයට අපි විසඳුම් හොයන්න ඕනේ. ඒකෙදි අපි යෝජනා කරා මම ඔබතුමියට මීට කලිනුත් විශේෂයෙන්ම ওই මොරගොල්ල ගල්බඩ කියන ප්‍රදේශ පහුගිය මොරගහකන්ද ජලාශය හදන වෙලෙත් මම කිව්වා මේවා හුදකලා වෙලා තියෙන්නේ කැලේ මැද. එහෙමනම් මේවට හරියට අලිවැටක් සකස් කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන ඉන්නේ පවුල් 50ක් 60ක් වගේ ප්‍රමාණයක්. මේ ප්‍රමාණය ලග්ගලට ගෙනියන්න. ගෙනහිල්ලා අර මහවැලි කලාපයේ ඇතුලේ මේ අයටත් ඉඩකඩම් දීලා ඒ අයව මේ පදිංචි කරවන්න කියලා. ඒ දේ වුණෙත් නැහැ. මම නැවත වතාවක් ඔබතුමීගෙන් අහනවා. මොරගොල්ල ඒ වගේම ගල්බඩ කියන ප්‍රදේශ යන්න බෑ, කැලේ මැදින් යන්න ඕනේ. මෙන්න මේ පවුල් ටික ලග්ගල ප්‍රදේශයට ගෙනියන්නට ඒගොල්ලන් එහෙ ගිහිල්ලා ගොඩ ඉඩම අක්කර භාගයයි වාරි ඉඩම අක්කර එකහමාරයි ලබා දීලා ඒ අයගේ ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාවක් ඔබතුමීගේ අමාත්‍යාංශයට තියෙනවද?
මේ පළවෙනි අතුරු ප්‍රශ්නයේද ඔබතුමියගේ?
ඔව්. එතකොට මේකේ කාරණේදී පැහැදිලිවම කියන්න ඕනි, අපි ජනතාවගෙන් සල්ලි එකතු කළා අලි පරවා හැරීමේ කටයුත්තක් මේ වෙනකන් නම් සිද්ධ වෙලා නැහැ ලංකා ඉතිහාසෙ. ඒක නිසා ඒ කතාව ගැන මම ඊට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට මිනිස්සුන්ගෙන් එකතු කළා අලි පළවා හැරීමට සල්ලි එකතු කිරීමට අවශ්‍යතාවයක් නැහැ. අර මගේ පිළිතුරේ කිව්ව විදිහට කීප වතාවක්ම මේ විදිහට අලි ආපුවම ඒ අලි අල්ලලා ගෙනහිල්ලා දාන එකත් ඒ වගේම වන ඇලි පළවා හැරීමනොත් කෙරෙනවා. අපි ඒ වගේම කිලෝමීටර් 121ක් අලුතෙන් අලි වැටක් ඉදි කරලා තියෙනවා. යම් යම් අඩුපාඩු ඇති. ඒ සඳහා තමයි අපි වනජීවී දෙපාර්තමේන්තුවට බහුකාර්ය නිලධාරීන් බඳවාගෙන ඒ අය දිවා රාත්‍රී දෙකේ මේ කටයුත්තට යොදවන්න කටයුතු කරගෙන යනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවක් නිසා ඒ අය ස්ථිර සේවයට බඳවා ගන්න බැරි වෙලා, ඒ නිසා ඒ අයට තාම රුපියල් 20,000 ගානක පඩියක් හම්බ වෙන්නේ. නියමිත පඩියක් ලැබුණම ඒ අය පූර්ණකාලීනව එතන සේවයට බහුකාර්ය නිලධාරීන් 4,000ක් පමණ මේ තැන්වල යොදවන්න පුළුවන්කම ලැබෙනවා. මෙතන තියෙන්නේ මේ සභාවට මම කියන්න ඕනි, අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට ඒවයේ තියෙනවා මේ පරිසරක අගයින් ක්‍රියාවලියක් EIA එකක් IE එකක් කරනවා. ඒවයේදී දැන් වනාලි සාමාන්‍යයෙන් ගමන් කරපු මම්පෙත් ඇහිරෙනවා. එතකොට මේ සඳහා ප්‍රතිකර්ම යෝජනා කරනවා EIA එකේදී. ඒක ක්‍රියාත්මක කිරීම සමහර තැන්වලදී කරගන්න බැරුව යනවා. මොකද මේ අලිමංකඩ වලින් ජනතාව ඉවත් කරලා මේ නිදහස් කිරීම වැනි ක්‍රියාකාරකම් ප්‍රමාද වෙලා තියෙනවා. ඔබතුමිය කියන එක හරි. ඒ කියන්නේ එකක් මොරගොල්ල ජලාශය නිසා ඒ සංවර්ධන කටයුතු වෙනකොට අලි ගමන් කරපු මාර්ග අවහිර වුණාම අලින්ගෙන් ප්‍රශ්නයක් ගම්වලට එනවා. ඒ නිසා පුළුවන් තරම් අලිවැටවල් ගහන එක, ඒව රකින්න එක, ඒ වගේම ඒ කටයුතු වලට මැදිහත් වෙනවා. නමුත් සමහර තැන් මිනිස්සු අල්ල ගන්නවා අලින්ට ගමන් කරන්න තියෙන පාරවල්. මේ රටේ ගොඩාක් වෙලා තියෙන්නේ ජනතාව අලින්ගේ මම්පෙත් අහුරමින් තමන් වගා කටයුතු කරන්න කටයුතු කරනවා. එතකොට ඒ අලි තමන්ගේ මම්පෙත් හරහා යන්න ගියාම මේ ප්‍රශ්නය ඇති වෙනවා. ඒ වගේම පරිසරක ඇගයීම් ක්‍රියාවලියේදී දීපු නිර්දේශ ක්‍රියාත්මක නොවීමත් හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඔබතුමිය කිව්වාගේ මේ ජනතාව අයින් කරලා වෙන තැනකට ගෙනියන්න වෙනවා. ඒ ජනතාව අපහසුතාවයට පත් වෙන්නේ ඒ ජනතාව විසින් අලින්ගේ මම්පෙත් සහ ඒ කටයුතු අත්පත් කර ගැනීම නිසා ඉතින් විශාල සංවර්ධන යෝජනා ක්‍රම සිද්ධ වෙනකොට රටේ මෙවැනි දේ සිද්ධ වෙනවා. මම කියන්නේ 100%ක් අපි අතින් මේ කටයුත්ත හරියටම කරගන්න පුළුවන් වුණා කියන එක. නමුත් ඒ වගේ තත්ත්වල් රටේ ඇති වෙනවා ඕනෑම රජයක් යටතේ. නමුත් ඔබතුමිය මේ කියන කාරණය සම්බන්ධයෙන් මම සාකච්ඡාවක් නැවතත් අමාත්‍යංශය තියලා මම මේ සභාවට ඔබතුමියටත් දැනුම් දෙන්න.
ගරු ඇමතුමිය, මම ඔබතුමියත් එක්ක එකඟ වෙනවා. ආණ්ඩුව නැත්නම් රජය මිනිසුන්ගෙන් සල්ලි එකතු කරලා අලි ගෙනියන්නේ නැහැ. ඒකින් ඒ නිලධාරීන් පත් වෙලා තියෙන අපහසුතාවය තමයි මම හිතන්නේ ඒ විදිහට එන්නේ. මොකද මුදල් නැතිකම, ඒ නිසා තමයි කියනවා ඇත්තේ මේ අලි අල්ලලා ගෙනියන්න මෙහෙම වියදමක් යනවා. ඒ වියදම නෑ කියන එක තමයි මිනිසුන්ට කියන්නේ. ඔබතුමිය ඒක තේරුම් ගන්න. මේ මට මේ යනකොට මිනිස්සු කියන දේ මම කියන්නේ. එතකොට එහෙම තත්ත්වයක් තියෙනවා. අලි වෙඩිල්ල ගන්න මින් ඒරියට යන්න කියනවා නම් එතනත් ගැටලුවක් තියෙනවා. එනිසා මම ඔබතුමියට යෝජනාවක් කරනවා. දැන් මෙහෙම අලි වෙඩිල්ලක් අවශ්‍ය නම් සහ ඒ ජනතාවගේ ආරක්ෂාවට අවශ්‍ය දේවල් සුලභ කරන්න වැඩපිළිවෙලක් ඒ අය ළඟින් ගන්න පුළුවන් විදිහක් හදලා දෙන්න. එහෙම නැත්නම් මෙවර අය වයෙන්වත් මේ සම්බන්ධයෙන් මේ අලි වැටවල් නඩත්තු කරන්න. මොකද මිනිස්සු ජීවත් කරවන්න ඕනි නිසා ලොකු ප්‍රමාණයක් වසම් 64ක් කියන්නේ. එතකොට මම ඔබතුමීට ඒක යෝජනා කරනවා.
නායකතුමනි, රජයට අපේ වනයාලි මේ සංරක්ෂණ දෙපාර්තමේ වයිල්ඩ් ලයිෆ් ඩිපාර්ට්මන්ට් එකට කිසිම විදියක මුදල් වල අඩුපාඩුවක් නැහැ. අපි අවශ්‍ය දැනට අවශ්‍ය මුදල් ප්‍රමාණය වියදම් කරනවා. ඒක නිසා අපිට ඒ මුදල් වල සම්බන්ධයෙන් නම් රජයට අවංකවම අඩුපාඩුවක් තියෙනවා නම් මම ඔබතුමියට කියනවා එහෙම අඩුපාඩුවක් නැහැ. වයිල්ඩ් ලයිෆ් ෆන්ඩ් එකෙත් ගොඩක් සල්ලි තියෙනවා. ඒ වගේම වෙන් කරලා තියෙන මුදලත් අපිට ප්‍රමාණවත්. දැන් ඇත්තටමම මේ ගිය අවුරුද්දට සාපේක්ෂව වනාලි මරණත් ඒ වගේම ජීවිත හානිත් ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අලි වැඩත් මේ අලි වෙඩිත් දැන් සමහර දිස්ත්‍රික්කවල ගෙනියන්නෙත් නැහැ මේ අවශ්‍ය නැහැ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. ඔබතුමිය කියන කාරණේ මම නැවත බලන්න.
ඔව්,
එහෙමනම් වැඩිපුර තියෙනවා නම් ඒ ලග්ගල පැත්තට එවන්න අවසන් කරනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
හරි.
දෙවෙනි අතුර දෙකක් ඇහුවා, තව එකයි අහුවා. නෑ නෑ, මං ප්‍රශ්න දෙකක් ඇහුවේ නෑ.
දෙකක් ඇහුවා, දෙකකට උත්තර දුන්නා කරු.
කොටගෙන එමුතුමිය, මං දෙකක් ඇහුවේ නෑ.
ඒ කියන්නේ ඩිබේට් එකක් නෙවෙයි.
නෑ නෑ නෑ, එමුතුමිය.
කරුණාකරලා ඩිබේට්
එක. ප්‍රශ්න දෙකක් ඇහුවේ නෑ. මං පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවේ මොරගොල්ල සහ ගල්බඩ කියන අය නැවත ලග්ගල පදිංචියට ගෙනියන්න පුළුවන්ද කියන එක. මොකද ඔබතුමිය වනජීවී ඇමතිතුමිය වගේම මහවැලි ඇමතිතුමියත් වෙන නිසා. එතකොට ඔබතුමිය ඒකට උත්තරයක් දුන්නා. ඒ ගැන සාකච්ඡා කරලා සලකා බලනවා කියලා. මම දෙන අතුරු ප්‍රශ්නයක් ඇහුවේ නෑ. මම යෝජනාවක් කරේ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය රජාවෙල. රජාවෙල කියන්නේ ගරු ඇමතිතුමිය මේකේ අවසන්
උත්තර දෙන්න එපා. ඔබතුමිය උත්තර දෙන්න එපා ඒකට.
රජාවෙල ප්‍රදේශයේ ඉන්න ජනතාවට ඒ හරිය ඒ රජාවෙල ගමම මේ ඉඩම් හිමියෝ නැහැ. ඒගොල්ලෝ ඒ ඉඩම් වල කරේ අඳේට වැඩ කරපු එක. එතකොට මේ මහවැලියෙන් ඉඩම් දෙනකොට අඳ හිමියට නෙවෙයි ඉඩම ලැබුණේ ඉඩම් හිමියට. එතකොට දැන් මේ මිනිස්සු ටික හුදකලා වෙලා ඉන්නවා. ඒ කුඹුරු ටික අල්ලලා ඔක්කොම වනජීවි කලාපයට වැට ගහලා තියෙනවා අලි වැට. ඒක තුල දැන් මිනිසුන්ගේ ගෙවල් වල පිළිකන්නේ ගහලා තියෙන්නේ. නමුත් ඒ කුඹුරු වලට වතුර අල්ලන්නෙත් නැහැ. වතුර අල්ලන්නෙත් නැහැ. ඉතින් ඒ මිනිස්සු අද ජීවත් වෙන්නේ ඉතාමත් අසීරුවෙන් වෙන පළාත්වල කුලියට යන්න වෙලා තියෙනවා. මම ඔබතුමියට යෝජනාවක් කරනවා. අතුරු ප්‍රශ්නයක් නෙවෙයි, යෝජනා කරනවා. මම ඒක අය අතුරු ප්‍රශ්නයක් අහන්නේ නෑ. මම ඔබතුමීට කියන්නේ නෑ නෑ, හරි ගන්න ගන්න. නෑ නෑ, අතුරු ප්‍රශ්නේ විදිහට හරි. එහෙනම් මම ප්‍රශ්නයක් විදිහටම අහන්නම්. ඔබතුමීට හැකියාවක් තියෙනවද අලි වැට එහාට කරලා ගහලා දීලා ඒ ගෙවල් පිටිපස්සේ තියෙන කුඹුරු ටික දැන් ගමේ ඉන්න අයට වගා කරන්න අවස්ථාව සලසලා දෙන්න? මම
මේ කාරණය සම්බන්ධයෙන් මම ශ්‍රේෂ්ඨ පරීක්ෂණයක් කරලා නැති නිසා මට ඒ ගැන අවබෝධයක් නැහැ. නමුත් ඒ කියන්නේ බිමේ තියෙන தත්ත්වය මොකද්ද කියලා සාමාන්‍යයෙන් වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම වන සංරක්ෂණේ වනජීවී දෙපාර්තමේන්තුවට සංරක්ෂණ මේ රක්ෂිතයක් විදිහට නම් කරලා තියෙන ප්‍රදේශ වල ගොවිතැන් කටයුතු කිරීමේ ගැටලුවක් නෑ. ඒක අපි අපේ වනජීවී කලාපවල ගොවිතැන් කටයුතු කිරීම මේ අයගේ ජීවත් වීම සාමාන්‍ය කටයුතු කරගෙන යෑම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමිය කියන ආකාරයට ඒ බරපතල බාධාවක් තියෙනවා නම් මම වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට අද කියන්නම්, දිසාපතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් කර හැකි දෙයක් කරන්න.
බොහොම ස්තුතියි. ප්‍රේමනාත් දොළවත්ත මහත්තුමා
ප්‍රශ්න දෙක මහලි වර කරා.
ඔබතුමිය තවත් උත්තර දෙන්න ලෑස්තිද ඔතන ඉඳගෙන? මොනවද මේ? ඔබතුමියගෙන් ප්‍රශ්න අහලා ඉවරයි. ඔබතුමිය ඉඳගන්න. දැන් ඔය වනාලි ප්‍රශ්නේ විවාදයකට යන්න හදන්නේ. ඔබතුමිය උත්තර දෙන්නද ලෑස්ති වෙන්නේ? ඔබතුමිය උත්තර දෙන්නද ලෑස්ති වෙන්නේ ප්‍රශ්න වලට?
තව එකකට වගේ මට අවශ්‍ය නම් කතා උත්තරයක් දෙයි ගන්න පුළුවන්. තව එකකට සර් අවසරය දෙනවා නම් දිගටම මේ ඩිබේට් එක කරන්න මේ තව එක්කෙනෙකුට තව පොඩ්ඩක් කතා කරන්න
පුළුවන්. හරි. ඔව්. ජගත් ප්‍රියංකර මහත්තයා උත්තරය අහන්න ප්‍රශ්නේ
ගරු අමාත්‍යතුමියනි, මම මීට කලින් ඔබතුමියගෙන් පුත්තලන් දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නය සම්බන්ධ දීපු පිළිතුරු සම්බන්ධව මම දිස්ත්‍රික්කයට ගිහිල්ලා කරුණු හොයලා බැලුවා. ඒ වගේම තමයි ඔබතුමිය එදා කිව්වා අපේ දිස්ත්‍රික්කයේ ප්‍රියංකර ඇමතිතුමා ඇතුළු අපිට මුණ ගැහිලා මේක ගැන කතා කරන්න අවස්ථාවක් දෙනවා කියලා ඔබතුමියගෙන් ඉල්ලනවා කඩිනමින් ඒ අවස්ථාව ලබලා දෙන්න කියලා. අනිත් කාරණේ තමයි ඒ ප්‍රශ්නය ඇතුළේ කියවුණා අලිවෙඩි ලබා ගන්න ක්‍රමයක් ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරි හරහා සරලව ගන්න පුළුවන් කියලා ඔබතුමියට පැහැදිලි කරන්න මම කැමතියි. එහෙම එකක් නැහැ. ඔබතුමිය කරුණාකරලා ඒකන හොයලා බලන්න කියන එකත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපේ දිස්ත්‍රික්කයේ කැලේ ප්‍රමාණයට ගරු අමාත්‍යතුමනි, අලිවැඩි මේ තියෙන ප්‍රශ්නේ ඒකයි. මේ රටේ අලිවැඩි එක්කෝ අලි එක්කෝ අබේ භූමි වලට දාන්න ඕන, එහෙම නැත්නම් රට යවන්න ඕන, එක්කෝ මේ මිනිස්සුන්ට දෙන්න ඕන. මට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ දිස්ත්‍රික්කයේ අපේ දේශපාලන නායකයෝ විදියට අපි බරපතල සමාජ අපවාදයකට ලක් වෙලා දවසකට පොල් ගස් 5000 නැතුව යනවා, හැම දවසම ගෙවල් ටික නැතුව යනවා. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියන කාරණය විශේෂයෙන් ඉල්ලා සිටිනවා
කියන කාරණේ තේරුණා මෙතනින්.
අරණයට අලිවැඩි අපි කිසිම ගැටලුවක් නැතුව අලිවැඩි දෙන්න පුළුවන්. හැබැයි මගේ අතින් අතපසු වීමක් වුණා පුත්තලම් දිස්ත්‍රික්කයට පමණක්. මට වෙනමම, මොකද මම මේ වයඹ පළාත සම්බන්ධයෙන් ඇවිල්ලා වයඹ පළාතේ සාකච්ඡාවක් කළා. පුත්තලම් දිස්ත්‍රික්කයට මට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බැරිුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් වනජීවි වන සංරක්ෂණ නිලධාරීන් ගෙනල්ලා වයඹ පළාතේ ප්‍රශ්න ගැන කතා කළා. පුත්තලම් දිස්ත්‍රික්කයට ඒකට යුක්ත කරන්න බැරි වුණා. ඒකෙන් මට මං සමාව ඉල්ලනවා. ඒත් එක්කම අලිවැඩි නම් කිසිම ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. අනික එක අලි ගහණය වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඉන්දියාවට සාපේක්ෂව ගත්තොත් අලි ගහණය ලංකාවේ ගොඩක් වැඩි. පොඩි බිමක ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. මොකද ඉස්සර ස්වභාවිකවම සත්තු මැරෙනවා. දැන් ඒ අය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සර ඔබතුමා කියන ලංකාවට පිටරටවල් වලින් ඉස්සර විදේශිකයෝ ආවේ මොනවටද? ඇද්දල. ඇද්දල වලින් හදන බාණ්ඩ මුතුමැණික් ගන්න. ඒ කියන්නේ ඒ දවස්වල අලි විශාල වශයෙන් මැරුණා. දැන් එහෙම මැරන්නේ නැහැ. ඒ නිසා මේ අලි ගහණය දැන් වැඩි වෙලා තියෙනවා. ඉතින් අලින් ආරක්ෂා කරගෙන ජීවිතත් ආරක්ෂා කරගෙන යන වැඩපිළිවෙලකට තමයි අපි යන්නේ.
බොහොම ස්තුතියි මැතුණිය. ඔය ඇති. දොළවත්ත මැතුමා.
මම ප්‍රශ්න අහනවා කරු මැතුමාගෙන්.
වෙළඳ මැතුමා.
කරු වෙළඳ මැතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
අයන්න එක සීමා සහිත ලංකා සොස් ආයතනය විසින් මේ වන විට පවත්වනු ලබන ශාකා අලෙවි සැල් සංඛ්‍යාව 444ක්. අයන්න දෙක ඒ අතුරින් ලාභ ලබන අලෙවි සැල් සංඛ්‍යාව 350ක්, අලාභ ලබන අලෙවි සැල් සංඛ්‍යාව 94ක්. අයන්න තුන 2022 අගෝස්තු මාසයේ වන විට අලෙවි සැල් 425ක් ආරම්භ කර තිබූ අතර ඉන් 75%ක් පමණ අලාභ ලබන තත්ත්වයේ පැවතුණා. එලෙසම ලාභ නොලබන තත්ත්වයට පත්වීමේ ප්‍රධාන හේතු දෙකක් හඳුනාගන්න ලදී. එක වෙළඳ සැලකට අවශ්‍ය නියමිත ප්‍රමිතියට ස්ථානගත නොකිරීම, දෙවනික අධික භාණ්ඩ හිගය සහ පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ එම අලි සැල්වල නොතිබීම, ඉහත කරුණු සමාලෝචනය කර ලංකා සස්ස ආයතනයේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගන්නා ලදී. ප්‍රථමයෙන්ම සියලුම ලංකා සස්ස අලිවිසල් වල ලාභ අලාභ ගිණුමේ විස්තරයක් ලබා ගන්නා ලදී. එලෙසම 2022 දෙසැම්බර් උත්සව සමයට පෙර ඒ වන විට ලංකා සස්ස ආයතන තුළ ලියාපදිංචි සිටි සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර පාරිභෝගික භාණ්ඩ 90%කට වඩා ස්ථානගත කරන ලදී. එහිදී වෙළඳසැල් කළමනාකරුවන්ට ඉලක්ක ලබා දී දැඩි සුපරීක්ෂාවෙන් කටයුතු කළ අතර 2023 අප්‍රේල් මාසයේ වන විට අලිවිසල් ජාලයේ 75%ක් පමණ ලාභ ලබන තත්ත්වයට ගේමට හැකි විය. මේ ආකාරයට 2023 උත්සවයේ සමය ආරම්භයට මාස දෙකකට පෙර ලංකා සස්ස අලිවිසල් ජාලයේ වේගයෙන් විකිරෙන පාරිභෝගික භාණ්ඩ ලෙස අයිත්තම් 358ක් හඳුනාගත් අතර ඒ සියලු භාණ්ඩ උත්සව සමයට පෙර අලිවිසල් වෙත යොමු කරලදී. එසේම 2023 ජූලි මාසයේ සිට ආනයනික බිත්තර ලංකා සස්ස අලිවිසල් හරහා බෙදා හැරීමට ගත් තීරණය ඉතා වාසිදායක වූ අතර බිත්තර ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන් හේතුවෙන් අනෙකුත් වෙළඳාම වැඩි වෙන්න කටයුතු කෙරුවා. 2023 අප්‍රේල් මාසයෙන් පසුව ලබාගත් ලාභය භාවිතා කරමින් ලංකා සස්ස අලිවිසල් නවීකරණය කිරීම කටයුතු ආරම්භ කරන ලදී. කුමන ආකාරයකින්වත් ඉදිරියට නොහැකිව තිබූ අලිවිසල් 16ක් වසා දැමීමට තීන්දු කරන ලදී. ඒ වගේම 5-2 ඔව් එහිදී පහත් සඳහන් කියාල් මාර්ග ගෙන ඇත. මාස 3ක උපරිම කාලයක් වත්මන් කළමනාකරු යොදාගෙන අලිවිසල් වැඩි කර ගැනීමට කටයුතු කිරීම එය සාර්ථක නොවන්නේ නම් වත්මන් කළමනාකරු සහ සේවක පිරිස ස්ථාන මාරු කොට පරීක්ෂා කරනු ලැබේ. එසේම වෙළඳසැල් භාණ්ඩ සුලභ කිරීම වෙනත් සුසු ගොඩනැගිල්ලකට මාරු කිරීම වැනි ක්‍රියාමාර්ගද සිදුකර ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදාගෙන අසාර්ථක වන්නේ නම් වෙළඳසැල වසා දැමීමට කටයුතු කරනු ලැබේ.
මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, මම දෙවෙනි මම පළවෙනි අතුරු ප්‍රශ්නය අහනවා. ගරු අමාත්‍යතුමනි,
මට පහන්
කවුරුත් දන්නවා මේ පහුගිය අවුරුදු කීපය තුළ උද්ධමනය ඉලක්කම් දෙකක් තිබ්බේ. දැන් අපිට යම් තාක් දුරට ජනතාවට යම් සේවයක් ලැබිලා තියෙනවා, යම් සහනයක් ලැබිලා තියෙනවා තනික ඉලක්කමකට ඇවිල්ලා. අපිට මේක තවදුරටත් ජනතාවට දැනෙන දැන් ඩොලර් එක විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒක ජනතාවට යනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා මේ යාන්ත්‍රණය යොදාගෙන කොහොමද මේක තවදුරටත් ජනතාවට සක්‍රිය කරන්න යම් ආකාරي ඵලදායි ක්‍රියාවලියක් අනුගමනය කරනවද? ඒ සම්බන්ධයෙන් ඔබතුමාලගේ සූදානම කුමක්ද කියන කාරණය අහන්න කැමතියි.
ඔබතුමා මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නයෙන්ම පැහැදිලි වෙනවා ඒ ඇතුළෙම උත්තරයක් තියෙනවා. මොකද හේතුව ඔබතුමා ප්‍රකාශ කරන විදිහට 2022 වෙද්දී ලංකා ඉතිහාසයේ වැඩිම උද්ධමනය ආහාර උද්ධමනයේ 94%කට දක්වා වැඩි වුණා. ඒ තුළදී රටේ පාරිභෝගික භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ රටේ මිනිස්සුන්ට දරාගන්න බැරි තත්ත්වයකට පත් වුණා. එතකොට තමයි අපි මේ සඳහා මැදිහත් වෙලා අවශ්‍ය භාණ්ඩ, විශේෂයෙන්ම භාණ්ඩවල තිබ්බේ භාණ්ඩ හිගයක් තිබ්බා, ආනයනය කරන්න අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතිවීම, ඒ වගේම අපේ එල්සී ලෝකය තුළ පිළි නොගැනීම, ඒ වගේම ඩොලරය රුපියල් 230ට තිබ්බ ඩොලරය රුපියල් 400 රුපියල් 370ට 380ට ගියා. ඊට අමතරව ඩොලර එක බ්ලැක් මාකට් ගත්තා තවත් රුපියල් 40ක් 50ක් වැඩියෙන්. මේ සියලු දේ තුළ විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ ගියා. එතකොට අර ඔබතුමා අහපු ප්‍රශ්නය තුළ අපිට තියෙනවා දැන් අපි ඩොලර එක අඩු කරගෙන තියෙනවා රුපියල් 300 ප්‍රමාණයකට, රුපියල් 70කින් 75කින් අපි රුපියල ශක්තිමත් කරලා තියෙනවා ඩොලරට සාපේක්ෂව. ඒ වගේම අපිට අද වෙද්දී භාණ්ඩ ආනයනය කරගන්න කිසිම බාධාවක් නැහැ. අපි අත රටේ මුදල් සහ ආනයනික කරන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය තියෙනවා. ඒ තුළ තමයි අද වෙද්දී පහුගිය දෙදාස් විසිදකට සාපේක්ෂව අද මේ මාසෙ ගත්තොත් අද අපි උද්ධමනය සාමාන්‍ය 2.2% ප්‍රමාණයට අපිට අඩු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. බහණ්ඩ මිල වල 2.2% උද්ධමනයක් අපිට පවත්වා ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳ මට්ටමක ආර්ථිකයක තියෙන ලක්ෂණයක්. ඒ නිසා දැන් අපිට තවත් කරන්න තියෙන්නේ අපේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කරගන්න අවශ්‍යයි. මොකද පහුගිය කාලේ අපි දන්නවා පොහොර ප්‍රතිපත්තිය නිසා අපේ සම්පූර්ණ නිෂ්පාදනය කඩා වැටුණා. ඒ නිෂ්පාදනය නැවත අපි හදාගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි පශු සම්පත් අංශය විශාල වශයෙන් පශුදායමට ලක් වුණා. අවශ්‍ය කරන මෞසත්තු ලංකාවට ගෙන්න ගන්න බැරුව ඒ වගේම බිත්තර ඒ වගේම කිරි නිෂ්පාදනය කඩා වැටුණා. මේ තුලත් අපි නැවත ඒ සඳහා අවශ්‍ය කරන පියවර අරන් තියෙනවා. මං හිතන්නේ මේ තත්ත්වයේ දිගින් දිගටම අපිට පවත්වා ගන්න හැකියාව ලැබුණොත් බහන්න මිල තවත් අඩු කරගන්න හැකියාව ලැබෙනවා.
ගරු අමාත්‍යතුමනි, මම අහන්න කැමති, දැන් අපි දන්නවා ප්‍රෝටීන් අවශ්‍යතාවය විශාල වශයෙන් අපේ දිළිඳු ජනතාව උපයෝගී කරගන්නේ උදව් කරගන්නේ බිත්තර භාවිතය තුළ.
ප්‍රශ්නේ
සෑම පවුලකම සාමාන්‍යයෙන් බිත්තර භාවිතය තුළ තමයි ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරගන්නේ. ගරු අමාත්‍යතුමා, පහුගිය දවස්වල ආපහු සැරයක් මේ බිත්තරවල මිල කෙමෙන් කෙමෙන් වැඩි වීමක් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් මේක අඩු කරන්න ඔබතුමාලා මොකක්ද ගන්න පියවර? මේ දිගින් දිගට මේ ක්‍රියාත්මක වෙන සැරින් සැරේ මේ ක්‍රියාත්මක වෙන මාෆියාව සම්බන්ධයෙන් මම හිතන්නේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. හැමදාම විතර බිල වැඩි වුණාම වැඩිහත් වෙනට වඩා මේ මෙය ක්‍රමිකව මේ වැඩිවීම දැක්කක සැරින්ම මේ සඳහා ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මොනවද?
විශේෂයෙන්ම ඔබතුමා දන්නවා දැන් අපි 2019 වෙද්දී බිත්තරයක් තිබ්බේ සාමාන්‍ය මිල රුපියල් 18-19කට. ඒතර කොවිඩ් වසංගතය සහ අපි ඊට පස්සේ ආපු ආර්ථික අර්බුදයක් තුළ නිෂ්පාදනයේ විශාල වශයෙන් කඩා වැටීම තුළ මේ බිත්තරේ රුපියල් 20, 25, 30, 40, 50, 60, 70 වෙනි මිලකට ගියා. ඒක කොයි වෙලේවත් පාරිභෝගිකට දරා ගන්න පුළුවන් මිලක් නෙමෙයි. ඒ නිසා තමයි මම ගිය 2023 අවුරුද්ද බිත්තර ආනයනය කිරීමට කටයුතු කරේ. ඒ තුළ අපිට බිත්තරයක් රුපියල් 45කට 42කට වගේ මිලකට තියාගන්න හැකියාව ලැබුණා. නමුත් ඔබතුමා සඳහන් කළ විදිහට පහුගිය සුමාන දෙක තුළ විශාල වශයෙන් බිත්තර මිල ඉහළ යන්න ගත්ත රුපියල් 55-60ට. ඒ නිසා තමයි මම නැවත තීන්දුව කරේ. අපිට නැවත බිත්තර ආනයනය කිරීම සඳහා අපි තීන්දුව ගත්තා. ඒ තීන්දුව අරගෙන දවස් 3ක් යද්දී නැවත බිත්තර මිල රුපියල් 40ට 42කට අඩු වෙලා තියෙනවා. ඊයේ මම දිවුලපිලි ප්‍රදේශයේ බැහැලා හිටවලා අලවිසලක බලද්දී රුපියල් 35යි. මම ඒ බෝඩ් එක දැක්ව හන්ද හිටවපුවම කිව්වා දැන් රුපියල් 35යි, හෙට අද ඉඳලා තවත් රුපියල් 2ක් අඩු වෙනවා කියලා. අර ඔබතුමා කියපු විදිහට අපි කියපුවම එකපාර අඩු වෙන නෙමෙයි. නමුත් මේකට ස්ථිර විසඳුමක් දෙන්න ඕන. අපි නිෂ්පාදනය වැඩි කර ගැනීමට කටයුතු කරනවා වගේම අපිට තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බිත්තර පරිභෝජනයේ ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. හේතුව පහුගිය කාලේ තිබ්බ සංචාරක ව්‍යාපාරයේ තිබ්බ දියුණුවත් එක්ක විශාල වශයෙන් හෝටල් සහ අනෙකුත් කර්මාන්ත සඳහා බිත්තර පරිභෝජනය වැඩි කරලා තියෙනවා. ඒ වගේම මස් සහ මාළු වල මිල අධික වීම තුළ තවත් පාරිභෝගිකයෝ බිත්තර සඳහා අඩු මිලක් තියෙන බිත්තර සඳහා යොමු වෙන නිසා මිලියන 3ක් පමණ බිත්තර මාසයකට දවසකට ප්‍රමාණය වැඩියෙන් පාවිච්චි කරන්න කටයුතු කරන නිසා ඉල්ලුම තියෙනවා. ඒ නිසා මේ අය බිත්තර මිල වැඩි කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි නිෂ්පාදනයත් මේකම වැඩි කරගන්න කටයුතු කරන්න ඕනේ කියන එක මතක් කරනවා.
හරි, බොහොම ස්තුතියි.